කතානායකවරයා විසින් කරුණු ලබන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එකුත් කළ අගය මත බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. විපිලේඛනාදිය පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Buddhist and Pali University of Sri Lanka for the year 2023. I move that this report be referred to the relevant sectoral oversight committee.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බලසක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ඒ අර්ථයේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසරාක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී KB සමන්ත විද්‍යාරත්න මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, බදුල්ල කයිලගොඩ ශ්‍රී රතනපාල මාවත අංක 10A ධර්ණ ස්ථානයේ පදිංචි JM සේනාධීර මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ පට්ටියගෙදර කිරින්ද කොස්ගොල්ල යන ලිපිනයේ පදිංචි RM ගුණසේන මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබිර් රෞමාන් මහතා.
Honorable Speaker, I present a petition received from Mr. S.K. Kiriyal of number 5/4, Nungamuwa, Pallavela. Thank you.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
ගරු කතානායකතුමනි, ගම්පහ මුදුන්ගොඩ අංක 131 14 ධර්ම ස්ථානයේ පදිංචි ටෙරන්ත් ප්‍රියන්ත තිරිමාන්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න මෙනවිය.
ගරු කතානායකතුමනි, මාළඹේ හෝකන්දර උතුර කහන්තොට පාර අංක 259(2)E ධර්ණ ස්ථානයේ පදිංචි JKM දර්ශනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
ගරු කතානායකතුමනි, කන්නපිටිය කලල්ගොඩ පාර අංක 63(T)(1) ධර්ණ ස්ථානයේ පදිංචි GJ චමල්කාද සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ දයසිරි දයසේකර මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
මහනගර කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, A1 විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254යි, එහෙම නැත්නම් ඇමරිකානු එක්සත් ජනපද මිලියන 336යි. රොමානු 2 හතරවන වාරිකය ප්‍රමාණය US ඩොලර්ස් මිලියන 334ක් පමණ දළ වශයෙන් කන්වර්ෂන් එක එනකොට විශේෂ ගැනුම් හිමිකම විනිමය අනුපාතයකට සාපේක්ෂව. තුන්වෙනි කොටස එක් අවස්ථාවක් පමණි. හතරවෙනි කොටස ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අයවැය හා ගෙවුම් ගලණය බාහිර අංශ සම්බන්ධ ප්‍රතිපත්තියමය ගැලපීම් සිදුකිරීමට මෙම ප්‍රමාණයන් ලබා ගන්නා ලදී. එම මුදල රජයේ අයවැය හිඟය පියවීම සඳහාද යොදා ගන්නා ලදී. පස්වෙනි කොටස පොලි අනුපාතය 3.743 ඒක සැදෙන්නේ දැනට ඒගොල් එම ආයතනය විසින් ලබා දෙන එහෙම නැත්නම් විදේශීය ගැනුම් හිමිකම් පොලි අනුපාතය SDRI එක සහ ආන්තික පදනම් කරගත් 0.6 එකක් එකතු වෙලා 3.143 සහ 0.6ක් එකතු වෙලා 3.7ක් වශයෙන් 7.43ක් වශයෙන් තමයි එම අනුපාතය ගණනය කෙරෙන්නේ. හයවෙනි එක වාරික ගෙවීම ආරම්භ එම ඉහත සඳහන් කරන ලද වාරික ආරම්භ කරන දිනය තුන්වෙනි වාරිකය 2028 දෙසැම්බර් මාසයේ ගෙවීම සම්පූර්ණ කිරීම 2034 මැයි මාසයේ හතරවෙනි වාරිකය 2029 සැප්තැම්බර් මාසයේ ගෙවීම සම්පූර්ණයෙන් කිරීම 2035 පෙබරවාරි මාසයේ ආ පැනනො නගි
මගරු කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම ඔබතුමා දැන් මේ අපේ වර්ධනයට සාපේක්ෂව සාමාන්‍යයෙන් මුදල් මුද්‍රණය කරන්න ඕනේ සාමාන්‍ය ඔබතුමා දන්නවා 3/5 අතර ප්‍රමාණයක් දල වශයෙන් දැන් මහ බැංකු පනත මුදල් මුද්‍රණය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා මේ ක්‍රියාදාමයත් එක්ක ඒ වගේම දේශීය බැංකු භාණ්ඩාගාර බිල්පත් ගැනීම සඳහා මුදල් යෙදීම තමයි දැනට කරන්නේ දැන් මේක නතර වුණොත් වෙන්න තියෙන ප්‍රශ්නේ තමයි පොලි අනුපාතය වැඩි වීමත් එක්ක ඇතිවන තත්වය. ඒ අනුව මම අහන්න කැමතියි විශේෂයෙන් මේ කාරණය එක්ක පහුගිය ඔබතුමාලගේ ආණ්ඩුවාවෙන් පස්සේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර සඳහා ණය කොපමණ ප්‍රමාණයක් අරන් තියෙනවද කියන කාරණේ වගේම විශේෂයෙන්ම මේක අර මං කිව්ව වර්ධනයට සාපේක්ෂව මුදල් මුද්‍රණය කරන්නේ නැත්නම් ඔබතුමාලා මහ බැංකු පනත සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් මේ විදිහටම මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද?
පළවෙනි කාරණය මෙහි පොලි අනුපාතය වැඩි වෙන බව කිව්වා. මං හිතන්නේ ඒක නිවැරදි විය යුතුයි. එහෙම වැඩි වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොලි අනුපාතය දිගින් මට ආර්ථික වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන සාධක ගණනාවක් තියෙනවා. මුදල් සැපයුම එක අංගයක් පමණයි. නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය කර ගැනීම, අවශ්‍ය අංශයන්ට අවශ්‍ය සහාය රජයේ ප්‍රතිපත්ති මදිගින් ලබා දීම යනාදී කරුණු ගණනාවකින් තමයි ගරු මන්ත්‍රීතුමනි ඒක වෙන්නේ. මුදල් සැපයුම මතම පදනම් වෙලා නෙමෙයි. නමුත් මේ මුදල් සැපයුම කළමනාකරණය කරන විදිය අනුව ලොකු සහයක් ලැබෙන ආර්ථිකයේ වර්ධනයට ඒ තුලින් තමයි අර මං කිව්වා වගේ පොලි අනුපාතය අඩු වෙගෙන එන්නේ. ඔබතුමා තව කොටසක් ඇහුවා කොපමණ ප්‍රමාණයක් ණය ලබාගෙන තියෙනවද කියලා දේශීය වශයෙන් මෙහිදී ඒ ප්‍රමාණය මම අපිට සොයා බලා දැනුවත් කරන්නට අවශ්‍ය කරනවා ස්පෙસિෆික් නම්බර් එකක් එතනට ඕන නිසා.
නෑ මම ඔබතුමාගෙන් ඇහුවේ අර වර්ධනයට සාපේක්ෂව මුදල් මුද්‍රණය කරනවද කියන එක පොඩ්ඩක් අර දාගෙන අහගත්තොත් ලේසි. හරි, කමන්නේ. දෙවන කාරණේ විශේෂයෙන් ඔබතුමාලගේ මේ අයවැය සමරිය එක ගත්තොත් ඒ සමරියේ අයවැය හිඟිය බිලියන 2200ක් දක්වලා තියෙනවා. ඒ වගේම ටෝටල් ෆොරින් ෆයිනෑන්සිං නැහැ ඉස්සෙල්ලා අපි ගත්තොත් ෆොරින් බරෝවිංස් දාලා තියෙනවා බිලියන 700ක්. ඒ වගේම ඩෙට් රීපේමන්ට් එක දාලා තියෙනවා නැවත් ණය ගෙවීම සම්බන්ධව තියෙන බිලියන 625. එතකොට අත වශයෙන්ම ටෝටල් ෆොරින් ෆයිනෑන්සිං තියෙන්න ඕනේ බිලියන 75ක් පමණ මේ දෙක අඩු කරයින් පස්සේ. හැබැයි මෙතන ඔබතුමාලගේ දාලා දෙනවා බිලියන 375ක්. එහෙම වුණොත් අත වශයෙන් අයවැය හිඟිය බිලියන 2500ක් වෙනවා. මේකේ නම්බර්ස් වල වැරද්දක්ද නැත්නම් මේ ඇත්තම කාරණේද කියලා පොඩ්ඩක් ඔබතුමාට කියන්න පුළුවන් නම් මොකද හේතුව මේ අපිට දීලා තියෙන සමරියෝද බජට් ස්ටිමේට් 2025 කියන එකේ බොහොම පැහැදිලිව මේක තියෙනවා ගරු කතානායකතුමා. මේ මේ මේක වැරදි නම්බරයක්ද නැත්නම් ඔබතුමා මම හිතන්නේ ඒක මම ගන්න හැදුවා මේ මේ මේකින්ද මට මේ කරුණාකරලා කියන්න පුළුවන්ද මොකද හේතුව ඇත්ත වශයෙන් ගරු කතානායකතුමා මේ විදියට 375 ආවොත් ඇත්තරම තියෙන ඕන ටෝටල් ෆොරින් ෆයිනෑන්සිං බිලියන 75යි. නමුත් බිලියන 300ක් තව ඇඩ් වෙලා තිනවා මේකට. ඒතර බිලියන 300ක් එකතු වෙනවා කියන්නේ අනිවාර්යෙන් බිලියන 2200 ඉඳලා බිලියන 2500ට අයවැයන්ගේ වැඩි වෙනවා. ඒතර තව බිලියන 300ක් ක වෙනසක් තියෙනවා. මම කියන්නේ අහන්න කැමතියි ඔබතුමා මේක සම්බන්ධව මොකද්ද ඔබතුමා ධාරණ මතය කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්.
රටට අවශ්‍ය කරන බරෝයින්ස් ප්‍රමාණය නැත්තම් අයවැය හිඟිය පියබාව ගැනීම සඳහා ණය ගැනීම විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි තියෙන්නේ විවිධ ආකාරයෙන් ඒකට අවශ්‍ය කරන අරමුදල් සපයා ගන්නවා ප්‍රධානයන් වලින් ලැබෙන ප්‍රමාණයන් තියෙනවා දේශීය වශයෙන් ආදායම් උපයා ගැනීමෙන් ගලබා ගන්නා ක්‍රමවේදයන් තියෙනවා අමතරව තමයි ණය ලබා ගැනීම තියෙන්නේ ඒකත් විදේශීය සහ දේශීය යනාදී වශයෙන් මේකේ තියෙන්නේ ප්‍රොජෙක්ෂන් එක ඉදිරි කාල සීමාවට දැනට ලබා දී තියෙන තොරතුරු පදනම් කරගෙන ඒ නිසා දැනට ලබා දී තියෙන තොරතුරු වලට අනුව මේ වැරදි කිසිම වැරදක් නැහැ නමුත් ඉම්ප්ලිමෙන්ටේෂන් එකේ ස්ටේජස් වලට යනකොට අවශ්‍ය ප්‍රොජෙක්ට් සඳහා වෙන් වෙන මුදල් ප්‍රමාණය දිහා බැලුවම ඩිස්බර්ස්මන්ට්ස් එහෙම නැත්නම් ලබා දෙන ප්‍රමාණය දිහා බලලා ඒක මැනේජ් කරගන්නට පුළුවන්කම තියෙනවා එහෙම ගැටලුවක් බජට් එකෙන් කිසිම වෙලාවක නැහැ මතුවලා නැහැ
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසනොත්
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක ආ 1 ඔව් ප්‍රශ්න අංක ආ 2 එම අවබෝධතා කිව්සම මේ සමග අමුණා ඇත සභාගත කරනවා ප්‍රශ්න අංක ආ 3 මෙම කිවිසුමේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකා රජයේ ඉලක්කයන් වන 2030 වසර වන විට බලශක්ති අවශ්‍යතාවයන් 70%ක් පුනර්ජනනීය බලවයන් මගින් ලබා ගැනීම සඳහා මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල මෙගාවොට් 484ක සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියා අදානි සමාගමේ ආයෝජනයෙන් ලෙස මෙරටට ලබා ගැනීමයි. තවද මෙම කිවිසුම සම්බන්ධ පාර්ශ්වයන් 6ටම අදාළ කාර්යභාරය වෙන වෙනම පැහැදිලි කිරීම මෙම කිවිසුමේ අරමුණ වේ. ප්‍රශ්න අංක 4 මේ සඳහා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධිත පනතෙහි වගන්ති 90 40 අංක වගන්ති අංක 43.4 1 පදනම් වී ඇත. මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සහ අමාත්‍ය මණ්ඩල තීරණේ මේ සමග අමුණා ඇත. යමුණුම 2 ප්‍රශ්න අංක ආ 5 2023.8.23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අදාළ අදානි ග්‍රීන් එනර්ජි ආයතනය ඉදිරිපත් කර යෝජනාව රජය ක්‍රියාත්මක කරන යෝජනාවක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇත. අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සහ අමාත්‍ය මණ්ඩල තීරණය අමුණා ඇත. අමුණුම 2 ප්‍රශ්න අංක ආ 6 මෙම ව්‍යාපෘතිය පිළිබඳ නැවත ඇගීමක් සිදු කිරීම 2024 12.30 දින කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමගින් ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩල විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් නිකෂේන් කමිටි එකක් පත්කිරීමට ඒ සඳහා පිළිඹු වන රජයේ ස්ථාවරය නීතිපති වෙත දැනුම් දෙන ලෙසටත් හැමුණුම 3 දැනුම් දී ඇත. ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් 2025.2.12 දින ලිපිය මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇත. ව්‍යාපෘතිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ආයතන සමග කටයුතු කරන ලද්දේ අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගම විසිනි. එම නිසා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාම පිළිබඳ එම සමාගමේ ස්ථාවරයේ බලශක්ති අමාත්‍යාංශය විසින් 2025.2.24 දින ලිඛිතව විමසීමක් කර ඇත. එම සමාගම විසින් ඒ සඳහා ලිඛිත ප්‍රතිචාරයක් මේ සතිය අපිට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ මේ වෙන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ප්‍රශ්න අංක ආ අදාළ නොවේ.
කරු ඇමතුමා ඉන්දියානු රජය කියන්නේ ඉන්දියානු රජයේ අදානි සමාගම නෙමෙයි. ශ්‍රී ලංකා රජය කියන්නේ ශ්‍රී ලංකා රජය. එතකොට බොහොම පැහැදිලිව ඔබතුමාලගේ ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පැහැදිලිව කිව්වා මේ ගිවිසුම අවලංගු කරනවා කියලා. ඉන්දියාව සමග හෝ අදානි සමග අපිට ගැටලුවක් නැහැ. නමුත් මෙය තරඟකාරී ක්‍රමවේදයකට වුණා නම් විදුලි ඒකකයක් රුපියල් US ඩොලර් 7.8.26 වැනි බරපතල වැඩි දෙගුණයක් පමණ වැඩි මුදලකට ගන්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ අනුව මේ ගැන සැකයක් නැතුව ඔබතුමාට පිළිතුරක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක රජයේ සහ රජය අතර ගිවිසුමක් නෙමෙයි. මේක G2G නෙමෙයි. ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් නෙමෙයි. නමුත් ඔබතුමා එහෙම ඍජුව කියන්නේ නැහැ. ඒක මම දන්නේ ඇයි ඒකට හේතුව කියලා. දැන් මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ ඔබතුමා කිව්වා අපි දැනගත්ත මාධ්‍ය වලින් අදානි සමාගම නියෝජනය නිකුත් කරලා තිබුණා අපි මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා කියලා. ඊට පස්සේ ඔබතුමා කියලා තිබුණා නෑ තාම මේක අවසන් නැහැ කියලා. දැන් ඔබතුමා පළවෙනි වතාවට කියනවා අදානි සමාගම ලිඛිත දැනුම් දීමක් කරලා තියෙනවා කියලා. අපි දැනගන්න කැමතියි අදානි සමාගම මේ ජාතික වැදගත්කමක් ඇති කාරණේ පිළිබඳව රජයට එවල තියෙන ලිපියේ තියෙන අන්තර්ගතයේ කුමක්ද?
ඒකේදී පැහැදිලි කිරීමක් කරන්න ඕන කතානායකතුමනි. මම මීට ප්‍රථම ප්‍රකාශ කරලා තියෙන්නේ විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය අවරංගු කරන නැහැ කියන එක. පැහැදිලි ව්‍යාපෘතිය අපි අමාත්‍ය මණ්ඩලය හරහා 2023 8 28 ගත්ත මේක ගිවිසුම අත්සන් කරන්න ගත්ත තීරණය තමා අපි රිවෝක් කරලා තියෙන්නේ, අවලංගු කරලා තියෙන්නේ. ඒ අනුව සමාලෝචනය කරන්න තමා කැබිනට් මණ්ඩලෙන් අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ අනුව තමා කටයුතු කරගෙන යමින් සිටින්නේ. ඒ අතරතුර තමා එතුමාලා අදානි සමාගම ආයෝජන මණ්ඩලය වෙත ලිපුවක් එවලා තියෙන්නේ අයින් වෙන්න අවශ්‍යයි කියන එක. ඒ හැරෙන්න අපිට තාම පැහැදිලි උත්තරයක් නැහැ. මේ ලංකාවේ තියෙන ඒගොල්ලන්ගේ සමාගම විසින් අපිට ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුම මම ඇත්තටම මේ අපිට විධිමත් ඉදිරිපත් කරොත් ප්‍රශ්නයක් විදිහට මට ඉදිරිපත් කරන්න පුළුවන්. අද මම ඒක ගෙනාවේ නැහැ. ඒක ප්‍රශ්න වලට අදාළ නැති හින්දා. ඒ හින්දා ඒක අපි අධ්‍යයනය කරලා ඉදිරියේ කටයුතු කරනවා. මොකද මේක ඇත්තටම GTU කියලා පිළිගරන් තියෙන්නේ කලින් ආණ්ඩුවේ මේ කැබිනට් මණ්ඩලය. අපි නෙමෙයි. අපි ඒක නිවැරදි කරන්න තමයි අවශ්‍ය කටයුතු කැබිනට් එක හරහා කරගෙන යමින් පවතින්නේ.
මම බලාපොරොත්තු වෙන ඔබතුමා මේ ලිපිය සභාගත කරයි කියලා. මොකද අදාළ නැති එකක් නෙමෙයි, අතිශයින්ම අදාළයි. ඔබතුමායි පිළිතුරුම යාවේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ රටේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සුළං විදුලිය වෙන්න පුළුවන්, සූර්ය විදුලිය වෙන්න පුළුවන්, තරඟකාරී ටෙන්ඩර් ආරම්භ කරපු කෙනා මම. 2016 පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විෂය මට බහර වුණාම මේ රටේ අනාගතයේ තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඒ වගේම හරි මිල සොයාගන්න ඕනේ. හරි මිල සොයාගන්න පුළුවන් දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවා ගැනීමෙන් පමණයි කියන කාරණය ගැන මම හිතන්නේ කවුරුත් එකඟයි, ඔබතුමත් එකඟයි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ මන්නාරමේ ව්‍යාපෘති කරන්න පුළුවන් අදාන්ට පමණක් නෙමෙයි. මන්නාරමේ ව්‍යාපෘති කරන්න පුළුවන් ඉන්දියානු ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉන්දියාවේ අදානි සහ තවත් සමාගම් අතර ඇති වෙලා තියෙන මේ හොඳ තරඟය නිසා අද මේ 8.72 නෙමෙයි, සාමාන්‍යයෙන් ඇමරිකාන් ඩොලර් සත 4.5 අතර ගානකට ඉන්දියාවේ ඕනම සුළං විදුලි ව්‍යාපෘතියක් යනවා. ඒ වගේම සූර්ය විදුලි ව්‍යාපෘතිත් එහෙමයි. එතකොට කෙලින්ම මේ කාරණේ අපිට ඉන්දියාව ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව සමග සුහදතාවයත් ආරක්ෂා කරගෙන මේකත් කෙලින්ම මේ අපිට උතුරේ සහ මේ තිබෙන මේ සුළං විදුලි අවස්ථාවන් සහ සූර්ය විදුලි අවස්ථාවන් තරංගකාරී ක්‍රමවේදයට ඉක්මනින්ම ගිහිල්ලා තරංගකාරී ක්‍රමවේදයන් හරහා අපි මේ විදුලිය මිලද ගැනීමේ කටයුතු විනිවිද භාවයෙන් සහ දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ඒ වගේම හවුල් ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන පරිදි රට පෝසත් වෙන පරිදි කරන මේ වැඩේ පටන් ගන්න නැත්තේයි. දැන් අදානි කියන්නේ මේ ව්‍යාපෘති විතරයි. හැබැයි මේ රටේ පුනරජීවන බලශක්ති ක්ෂේත්‍රය වර්ධනය කරන්න, විදුලි නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අවස්ථාවන් උපරිම ප්‍රමාණයක් ලබා ගන්න ගරු කතානායකතුමනි, රටේ දියුණුව වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ කාරණය සම්බන්ධව ඇයි ඔබතුමාගේ රජය මේ ඇයි මේ ටෙන්ඩර් දාන්නේ නැත්තේ? ඇයි අලුතෙන් ටෙන්ඩර් දාන්නේ නැත්තේ? ඇයි මෙච්චර පරක්කුනද? මාස 6ක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ අලුතෙන් ටෙන්ඩර් දාන්න පරණ ටෙන්ඩර් වල මිල ගණන් ගන්න තමයි මුතුල කතා කරන්නේ. ඒතර මේ මම මේ අවංකව කතා කරන්නේ දේශපාලන පක්ෂයක් හෝ කාරණයක් නිසා නෙමෙයි. මේ ක්ෂේත්‍රයේ යම් පුරෝගාමී වැඩ කරලා තරංකාරී ක්‍රමවේදය බොහොම දුෂ්කරතා යටතේ හඳුන්වා දීපු කෙනෙක් හැටියට ඇයි ඔබතුමාලා අලුත් ව්‍යාපෘති සඳහා ඒ වගේම මන්නාරමෙත් ඉතුරු කොටස් ඒ වගේම උතුරු මේ අපිට මේ උතුරේ තිබෙන මුහුදේ සහ මුහුදෙන් ඔබ්බේ තියෙන මේ අවස්ථාවන් සඳහා ඇයි ටෙන්ඩර් දාන්නේ නැත්තේ? ඇයි මේ තරංකාරී ක්‍රියාදාම පටන් ගන්න නැත්තේ? ඇයි සරල ටෙන්ඩර් කාර්යපටිපාටි අඳුන්වා දෙන්නේ නැත්තේ කියන කාරණේ ඔබතුමා පිළිතුර දෙනවා.
මෙතනදී කතානායකතුමනි පැහැදිලි කරන්න ඕනේ පුනර්ජනනය කිව්වම අපි සුළං වගේම සූර්ය බල ශක්තියට අදාළ වෙනවා. අපි සූර්ය බල ශක්තියට අදාළ කටයුතු කරගෙන යනවා. මොකද මේකේ ගොඩාක් පැටලුම් කරලා ඉඳන් අනවශ්‍ය විදියට බෙදලා දීලා ඒ වගේ ගොඩාක් පැටලිලි ටිකක් තියෙනවා. ඒකින් ඉඳ අපිට අර ඔබතුමා කියනවා වගේ අපිත් කොහොමත් තරංකාරී මිල කැඳවුම් වලට තමයි යන්නේ අනිවාර්යෙන්. ඒකින් ඉඳ අපි අන්සොල් සිරියට යන්නේ නැහැ. ජීතුජී හැර එතකොට අපි ඒකට තමයි යන්න ඕනේ. හැබැයි ඒකේ තියෙන පැටලුන් ටික අපිට අරගන්න අපිට දැන් මාස 3යි දවස් ගාණක් අපිට දැන් ගිහිල්ලා තියෙනවා. අපි දැන් ඉක්මනින් මේක කරනවා, විශේෂයෙන්ම සූර්ය බල ශක්ති පැත්ත. මන්නාරමේ ගත්තාම විභවය තියෙන්නේ සුලම් බල ශක්තියට අධ්‍යයන වලින් තහවුරු කරගෙන තියෙන්නේ මෙගාවොට් 400යි. ඒකෙන් දැන් අපි 103ක එකක් තියෙනවා CB එකෙන් අපි දැන් තමයි ක්‍රියාත්මක වෙන. තව 50ක් අපි දැන් ක්‍රියාත්මක වෙන්න નિયમિતයි CB එක හරහා, ඉලෙක්ට්‍රි බෝඩ් එක හරහා. එතකොට තව 250 තමයි අදානි සමාගම හරහා තියෙන්නේ. ඒක ඇත්තටම ඒකට නඩු තියෙනවා. අපිට නෙමෙයි ඒගොල්ලන්ටවත් කරන්න බැරුව දැන් ජූනි මැයි මාසෙ තමයි ඊළඟ නඩු දිනේ තියෙන්නේ. ඒකින්ද ඒක ආරම්භ කරන්න ඒගොල්ලන්ටත් බෑ. ඒගොල්ලෝ ප්‍රශ්න විසඳනකන් අපිටත් බෑ. එතන සීමා වෙලා තියෙනවා. ඊළඟට පුන්රින් වල 234ක් තියෙනවා මේ ව්‍යාපෘතිය යට. ඒකත් ඒගොල්ලන්ට දැන්ට MOU එකක් කරලා දීලා තියෙන හින්දා තමයි මේ අපේ මේ ශ්‍රී ලංකා රජය විසින් කරපු දේවල් හින්දාම තමයි අපිට දැන් ඒවා විසඳ ගන්න වෙලා තියෙන්නේ. ඒකට යම් කාලයක් ඕනේ. අපි ඒක තමයි මේ ලංකාවේ පවතින අදානි සමාගමෙන් අපි අහලා තියෙන ඉක්මනින්ම අපිට මේක දැනුම් දෙන්න කියලා. මොකද අපිට ඒගොල්ලෝ ඒක කරන්නේ නැත්නම් අපි ඊළඟට මිල ගැඳුම් වලට ගිහිල්ලා අපේ මේ ව්‍යාපෘති අපි ඉක්මනින්ම ආරම්භ කරන්න ඕනේ නේද?
ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි බලශක්ති අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අංක 1 ඔව් විදුලි ගාස්තු සංශෝධන අදාළ වන අමාත්‍ය මණ්ඩල තීරණය සඳහා ඇමුණුම 1 බලන්න. ප්‍රශ්න අංක A2 2025 ජනවාරි 18 ප්‍රශ්න අංක A3 විදුලි කර්මාන්තය සඳහා වූ වර්තමාන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශයේ යටතේ සෑම මාස 3කට වරක් විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතුය. ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදුලි අයක්‍රම ක්‍රමවේදය ටැරිෆ් මෙතඩොලොජි අනුව විදුලි අයක්‍රම සංශෝධන යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රශ්න අංක 4 විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් සකස් කිරීම සඳහා ප්‍රායෝගික යම් කාලයක් අවශ්‍ය වේ. 2025/1/18 දින සිට ක්‍රියාත්මක වන 2025 ජනවාරි විදුලි ගාස්තු සංශෝධනය බිල්පත් එතෙක් පාරිභෝගික මිලපත් බිල්පත්වල ගාස්තු අනුපාත දෙකක මිශ්‍රණයක් අඩංගුවේ. සම්පූර්ණයෙන්ම නව සංශෝධිත ගාස්තු ඇතුළත් බිල්පත පාරිභෝගිකයන් ලැබෙන්නේ පෙබරවාරි මාස මැද භාගයේ පමණ සිටය. නමුත් අයක්‍රම සංශෝධනය සඳහා සලකුණු ලබන්නේ කැලැන්ඩර් මාස වන බැවින් සම්පූර්ණයෙන්ම වන සංශෝධිත ගාස්තු ඇතුළත් කැලැන්ඩර් මාසයේ වන්නේ මාර්තු මාසයයි. එම නිසා මාර්තු මාසයේ අවසන් වන විට අප්‍රේල් මාසයේ මැද වන විට මෙම විදුලි අයක්‍රම සංශෝධනයේ මුළු බලපෑම පිළිබඳ පුළුල් තක්සේරුවක් කළ හැකිය. ලංකා විදුලි බල මණ්ඩලයේ එසේ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව 2025 සඳහා වූ දෙවන විදුලි ගාස්තු සංශෝධනයේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රශ්න අංක A5 පත්මන් විදුලි ගාස්තුවෙන් ලැබෙන ආදායම ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඒවායේ මිල ගණන් විදුලි ජනනය කරන බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හා ජලධාරිතාවන් පිළිබඳ පුරෝකථනයන් බලාගාරවල නඩත්තු කිරීම හා එකතු කිරීම පොලී අනුපාත ප්‍රක්ෂේපිත ආර්ථික ප්‍රකෘතිය අපේක්ෂිත බලශක්ති ඉල්ලුම අනුමත ආදායම සඳහා ගැලපීම හා රජයේ ප්‍රතිපත්ති මාර්ගපදේශ වැනි සාධක මත පදනම්ව ඒවාට අදාළ ඇස්තමේන්තු ඇතුළත් කරමින් 2025 සඳහා වූ දෙවන විදුලි ගාස්තු සංශෝධනයේ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකසමින් පවතී. ප්‍රශ්න අංක A අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, විදුලි බල ඇමතිතුමාගේ උත්තරයට ස්තුතිවන්ත වෙනවා. විදුලි බල ඇමතිතුමාලා විදුලි බල ඇමතිතුමාලා බවට පත් වෙන්න කලින් මැතිවරණ වේදිකාවේදී කිව්වේ, අපේ ජනාධිපතිතුමා කිව්වේ 3 in 1 විදුලි බිල අඩු කරනවා කියලා. 3000 විදුලි බිල 2000 කරනවා කිව්වා, 9000 විදුලි බිල 6000 කරනවා කිව්වා. හැබැයි ඒ සූත්‍රයට නෙමෙයි දැන් වෙන්නේ. විශේෂයෙන්ම බොරතල් මිල ජනවාරි මාසේ බැරල් එක 77 දැන් 64 අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගල්ලඟුරු අපේ නරොච්චොලේ මෙගාවට් 900 බලාගාරයේ දුවන්නේ ගල්ලඟුරු වලින්. ගිය නොවැම්බර් වල මැට්‍රික් ටොන් එක තිබුණේ 150ට, මේ මාස 6කට ආසන්න කාලයකදී ඒක 101ට අඩු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔබතුමාලගේ අර මැතිවරණ ව්‍යාපාරයේ දුන්නු පොරොන්දු අනුව මහජන උපයෝගිතා කොමිසමත් එක්ක එකතු වෙලා ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් නම් ඔබතුමාලට දැන් ඊළඟ අවස්ථාවේදී මේ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන්. ඒ තුනෙන් එකක විදුලි බිල ඔබතුමාලගේ මැතිවරණ පොරොන්දුවට සංසන්දනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලගේ මැතිවරණ පොරොන්දුවට මේ සූත්‍රයේ ගලපන්න ඊළඟ විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේදී කටයුතු කරනවද කියන එක මම ගරු අමුතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, ඒකේ පොඩි කොටස් තුනක් වගේ තියෙනවා මං හිතන්නේ. ඒක ප්‍රශ්නයක් වුණාට විශේෂයෙන්ම අපි මැතිවරණ පෙළ 130කින් මිදුලි මිල අඩු කරනවා කියලා කිව්වේ වසර තුනක් ඇතුළත. ඒ වගේම ඒක අපි අර කාර්තුවෙන් කාර්තුවට අඩු වෙනවා වැඩි වෙනවා මට්ටමක් නෙමෙයි අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ. මේක 130ක් පල්ලෙහා අපි මට්ටමක දිගටම පවත්වාගෙන යන්න. මොකද ඒක තමයි අවශ්‍ය වෙන්නේ මෙතන ආර්ථිකයට සහ ජනතාවට. ඒ වගේම ඉන්ධන ගැන කිව්වා. ඉන්ධන වල මිල බොහොම මේ විචල්ලේ වුණාට පොඩි පොඩි ප්‍රමාණවන් වලින් අපි පාවිච්චි කරන්නේ පොසිල ඉන්ධන වලින් බොහොම අඩු ප්‍රතිශතයක්. ඒකේ බලපෑම බොහොම අඩුයි මේ දිනවල පවතින මේ විදුලි මිලට. අනිත් එක තමයි ගල්ලංගුරු අවුරුද්දකට වතාවක් අවුරුද්දටම අදාළ මේ තොග ටික ටෙන්ඩර් කරන්නේ. එතකොට අතරමඟ වෙන විචල්ලයන් අපිට ඒක අදාළ කරගන්න අමාරුයි. මොකද අර අපි මිලට දිගටම යන්නේ. මොකද එහෙම නැති වුණොත් අපිට ගොඩ බෑ මේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ තී සීමාවල් තියෙන ඒ අනුව තමයි කටයුතු කරන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒක අඩු කරලා ක්‍රියාත්මක කරන්න තමයි. ඒක අවුරුදු 3ක් ඇතුළත අපි ස්ථාවර 130ක් පල්ලෙහාට ගන්න තමයි අපේ අරමුණ.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අමතිතුමනි, විදුලි වාහන මණ්ඩලයේ විශාල සේවක සංඛ්‍යාවක් එක්තරා කාලෙක හිටියා මෑන් පවර් සේවකයෝ විදියට. මම සතුටු වෙනවා මෙතන අපේ රවි කරුණාක මහත්තයාටත් මතකයි ඔය මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණය කරන වෙලාවේ මම අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකතුමා එතෙන්ට අරගෙන ගිහිල්ලා ඒ උද්ඝෝෂණ වෙලාවට දුන්නු පොරොන්දුවක් අනුව 2015 යහපාලන ආණ්ඩුවේ ප්‍රථම රාජකාරිය බවට පත් කරලා එදා ඒ සේවකයෝ අපි ස්ථිර කරා. හැබැයි අපි ස්ථිර කරන උත්සවයේ පත්වීම දෙන උත්සවයේ පිටිපස්සේ නම් රංජල් ජයලාල් මහත්තයා ෆෝම් පුරවගෙන ඒගොල්ලෝ ඔබතුමාලගේ වෘත්තීය සමිතියට බඳව ගත්තා. ඒකත් පොඩ්ඩක් සීපත් කරන්න ඕන. දැන් මේ වෙලේට අපි දන්නවා නැවත විදුලි බල මණ්ඩලයේ සේවක හිගයක් තියෙනවා. ඉතින් මේ සේවක හිගය පියව ගන්න මණ්ඩලයේ විදියට ඒ වගේම අමාත්‍යාංශයේ විදියට ගන්නා ක්‍රියාමාර්ග මොනවද? නැවත මෑන් පවර් ගන්නවද? එහෙම නැත්නම් ස්ථිර සේවයට ගන්නවද? ඒ හරහා ඔබතුමාලගේ විදුලි මණ්ඩලයේ තියෙන සේවක ප්‍රශ්නේ විසඳීම සඳහා කටයුතු කරන ක්‍රමවේදය මොකක්ද කියලා ඔබතුමායි මම අහන්න කැමතියි.
ඇත්තටම සුළු හිඟයක් තියෙනවා. හැබැයි අපි බඳවාගන්න මේ පුරප්පාඩු කැඳවලා තියෙන මේ දවස්වල යම් ප්‍රමාණයක්. හැබැයි ඔබතුමා කියන ඔය 2016 මෑන් පවර් ඔක්කොම බඳවගෙන එතනින් කැබිනට් එකෙන් තීරණයක් කරන් තියෙනවා ආපහු බඳවගන්නෙත් නැහැ, මෑන් පවර් පාවිච්චි කරන්නෙත් නැහැ කියන අදහසෙන්. එතකොට ඒක ඇත්තටම අපි ප්‍රැක්ටිස් එකක් විදිහට ගන්නවා. මොකද මේකෙන් වෙලා තියෙන්නේ යටමට්ටම විතරයි ලොකු වෙලා තියෙන්නේ. යටමට්ටමේ අතිරික්තයක් තියෙනවා. සමහර තනතුරු තියෙනවා. මටත් ඒක ඩිෆයින් කරගන්න බැරි තනතුරු. මොකද මං හිතන්නේ දේශපාලන මේ ඌමනාවටම දැන් මම වගේ තේරෙන්නේ සමහර මේ ඩිවිෂන් හතරක් ගත්තොත් 200 ගණන් එක්සස් ඉන්නවා. මේ සේවකයෝ ඒගොල්ලෝ පල්ලෙහා මට්ටමේ ඇත්තටම උඩ මට්ටමයි කියන ටෙක්නිකල් පැත්ත තමයි අඩුව තියෙන්නේ. යට මට්ටමේ ලොකු අඩුපාඩුවක් නැහැ. ඒකෙන්ද යට මට්ටමට බඳවා ගන්න අවශ්‍ය නැහැ අභ්‍යන්තර මේ බාහිරව. උඩ මට්ටමේ ඉංජිනියර්ස්ලා හා ISලා මේ මට්ටම තමයි ගොඩක් වෙලාවට අඩුව තියෙන්නේ. ඒකට අපි දැන් මේ තනතුරු පුරප්පාඩු කැඳවලා තිනවා මේ දවස්වල අපේ වෙබ්සයිට් එක කරා.
ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
තනාගතුමනි, මම අගමැතිනියගේ ප්‍රශ්නය අසනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමනි,
මම පිළිතුරු දෙනවා. ශංකා එක ප්‍රශ්නය.
පිළිතුර රජයේ පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් කරගන්න ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 287,639යි. පෞද්ගලික අංශයේ පාසල්වලට පළවෙනි ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් කරගන්න ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මෙම සංඛ්‍යාව ඇතුළත් වෙන ආධාර ලබන හා ආධාර නොලබන 11,153යි. ජාත්‍යන්තර පාසල් ඇතුළත් නැහැ. මම හේතුව පස්සේ විස්තර කරන්නම්. පිරිවෙන් 167යි. මුළු ඇතුළත් කර ගැනීම රජයේ පුද්ගලික හා පිරිවෙන් 298,959යි. මේම දත්ත 2023-24ට අදාළව. ප්‍රශ්නාංක 2 පිළිතුර 2023 298,959යි. 22 303,868යි. 2021 රජයේ හා පුද්ගලික පාසල්වල පමණක් 315,363යි. 2020 රජය හා පුද්ගලික පාසල් 330,571යි. 2019 343,912යි. මූලාශ්‍ර 2023 සිට 2019 දක්වා. තුන ප්‍රශ්නය. පසුගිය වසර තුන තුර අපොස සාපෙළ සහ අපොස උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි සහ සමත් වූ පාසල් ශිෂ්‍ය සංඛ්‍යාවන් සංඛ්‍යාව සහ පුද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාවන් තැනැත්තන් සංඛ්‍යාව ඇමුණුම එකමගින් ඉදිරිපත් කළ ඇත. පැහැදිලි කිරීම අතරතුර අවශ්‍ය උදාහරණ ගැනීමට බලාපොරොත්තු වන ගරු මන්ත්‍රීතුමනි.
කරු
පත් ගැන කියන්න පුළුවන්ද? නැත්නම්ගේ අර්ථයක් නැහැ. අනුවන්න මට ළඟ නැහැනේ.
මම ඉදිරිපත් කරන්නම්. ප්‍රශ්නාංක 4 පිළිතුර ඉහත අපොස උසස් පෙළ විභාගයෙන් සමත්තර ආදී විශ්වවිද්‍යාල ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ඇමුණුම එකමක ඉදිරිපත් කර ඇත. මම ඉදිරිපත් කරන්නම්. A1 2023-2024 උසස් පෙළ සඳහා සසුන් 269,613ක් පෙනී සිට ඇති අතර ඉන් 173,444ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. ඉන් සිසුන් 87,776ක් විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන් 42,282ක් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තෝරාගෙන ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ එහෙත් විශ්වවිද්‍යාල ඇතුළත් වීමට වරම් නොලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් යම් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන අතර තවත් පිරිසක් බාහිර උපාස සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යොමු වන අතර තවත් පිරිසක් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ගැනීම සඳහා යොමු වේ. එසේම උසස් තාක්ෂණ ආයතනය, වෘත්ති අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ වෙතත් ඇතුළත් වේ. ඒ අනුව 2024 වර්ෂය සඳහා උසස් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව 7500යි. 2023 වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාල සඳහා බාහිර උපාධි පාඨපාල සඳහා ශිෂ්‍ය සංඛ්‍යාව 19204යි. 23 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල යටතේ බාහිර උපාධි පාඨපාල සංඛ්‍යාව සඳහා බදවත් සංඛ්‍යාව 11964යි. 23 වර්ෂය සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික විද්‍යායතනයේ බාහිර උපාධි පාඨපාල සඳහා බදවත් ශිෂ්‍ය සංඛ්‍යාව 772යි. 23 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යායතනයේ බාහිර උපාධි පාඨමාලා සඳහා බදවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 470යි. 23 වර්ෂයේ පුද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 49,176යි. 2 පිළිතුර 78 1.78 අංක 16 දන විශ්වවිද්‍යාල පනත යටතේ 25 ආවගන්ති යටතේ දැනට පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන 28හි 24 වර්ෂය සඳහා එක් එක් දේශීය උපාධි පාඨමාලාවන් සඳහා ලියාපදිංචි සිටින මුළු සංඛ්‍යාව ආයතන මගින් ලබාගත් දත්ත අනුව 49,160ක් පමණ වේ. 3 පිළිතුර උසස් අධ්‍යාපන සඳහා සිතුන් විදේශගත වීම පුද්ගලිකව සිදුවන බැවින් ඒ සඳහා වැය වූ විදේශ විනිමය ගණනය කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැත. නමුත් අධ්‍යාපන අමාත්‍යංශ උසස් අධ්‍යාපන අංශය මගින් පසුගිය 5 වසර තුර උසස් අධ්‍යාපනය සඳහා සිසුන් 511 දෙනෙකුට ශිෂ්‍යත්ව මුදල් ලබා දී ඇති අතර ඒ සඳහා ඇමරිකා ආණ්ඩුවර 7535ක් වැය කර ඇත. හතර 2020 සඳහා වෙන් කිරීම රුපියල් බිලියන 340යි දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් 2.2යි 2021 344ක් බිලියන 2.0යි 2022 390ක් බිලියන ප්‍රතිශතයක් 1.6යි 2024 493ක් බිලියන ප්‍රතිශතයක් 1.6යි 2025 අසමෙන්තු ගත 622ක් බිලියන දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් 1.9යි. ඈ කොටස අදාළ නොවේ.
ගරුණීය ජනතුමා,
අර්ශ දෙකක විතර ඉදපත් කරලා කමක් නැද්ද? හරි. අප සාමාන්‍ය පෙළ විභාගය වර්ෂය 2023 විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 303,23,296යි. සමත් අපේක්ෂකයන් සංඛ්‍යාව 253,183යි. 2022 325,008යි. සමත් සංඛ්‍යාව 245,436යි. උසස් පෙළ විභාගය පාසල් අපේක්ෂකයන් පෙනී සිටි සංඛ්‍යාව 2023 229,057යි. සමස්ත අපේක්ෂකයන්ගෙන් 173,444ක් සුදුසුකම් ලබා තිබෙනවා. මේ 140ක් ලකුණු ප්‍රමාණය අරගෙන 2021 විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 236,035යි. විශ්වවිද්‍යාල ප්‍රවේශන සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් සංඛ්‍යාව 171,497යි. උසස් පෙළ ගත්තොත් වර්ෂය 2022 විභාග පෙනී සිටි අපේක්ෂකයන් 263,933ක් අතරින් 166,938ක් සමත් සුදුසුකම් ලබනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා. ඒ දත්ත ප්‍රමාණය
ගරු මන්ත්‍රීතුමා
තිබෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි,
ස්තුතියි කතානායකතුමනි. මේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වන්නේ දැන් මේකෙන් ඉස්මතු වෙන කරුණක් තමයි 173,000ක් මේ සාමාන්‍ය උසස් පෙළ සමත් වෙනවා විශ්වවිද්‍යාලයට යන්න. ඒකෙන් ඔබතුමා කිව්වේ 87,000ක් තමයි ඉල්ලීම තියෙන්නේ. නමුත් එයාට අයිතියක් තියෙන 173,000කට විශ්වවිද්‍යාලයට යන්න. ඒකෙන් සමත්වන්නේ රජයේ විශ්වවිද්‍යාලයට 48,000යි කියලා තමයි මේ අවස්ථාවේ පෙන්වලා දුන්නේ. ඊට පස්සේ අයවැයෙන් 2025 වර්ෂයේ ඔබතුමාලා බිලියන් 13,000 කනකාටු කෝටි 13,500ක් වියදම් කරනවා මේ විශ්වවිද්‍යාල පද්ධතියේ 2025 වර්ෂයට. ඒක බැලුවත් අවුරුදු 4කට එක ළමයෙක්ට 613,000 තමයි වියදම් වන්නේ. ඊට පස්සේ පිටරට සම්බන්ධයෙන් 40,000ක විතර පිරිසක් යනවා. ඉතින් අවුරුද්දකට අවුරුදු 3ක් යන මේ වයසකට 120,000ක් පිටින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් නගමැතිවරණයනි මේ සම්බන්ධයෙන් බිලියන 300ක් මේ සම්බන්ධයෙන් බිලියන 300 කෝටි 30,000 වියදම් කරන එක මේ අවස්ථාවේදී බැංකු ක්ෂේත්‍ර තුලින් ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා මම ඔබෙන් අල්ලනවා, මම බොහොම සතුටු වෙනවා NPP එකේ ඉන්න ඇමතිවරුන්ගේ ළමයි මේ සම්බන්ධයෙන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යන එක බොහොම හොඳයි. මේක කළ යුතුමයි. ඒ සම්බන්ධයෙන් අප මේ විශ්වවිද්‍යාල පද්ධතිය තව මීට වැඩිය දිරිගන්වන්න බැරිද? ඇයි ඒ සම්බන්ධයෙන් කරන්නේ නැත්තේ? අපේ කාලේ අපි පොලි රහිත ණය දීලා මේක තව ප්‍රචලිත කරා. ඇයි ඒක කරන්න බැරි වන්නේ? මම මේ ඔක්කොම එකතු ඒක රාශි කරේ. මේ ප්‍රශ්නේ තාමත් වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා. කතා නැගතුන
ගරුණීය ජනතුමනි,
ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අපි කෙටි පැහැදිලි කිරීමක් මම කරන්නම්. දැන් මේ විශ්වවිද්‍යාල සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල අයදුම් කරන සංඛ්‍යාව සාමාන්‍යයෙන් 87,000 ගණක් විතර වෙනවා. ඒ ප්‍රමාණයෙන් අපි 165ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට, රාජ්‍ය විශ්වවිද්‍යාල එක අදහස් කරන්නේ රජයේ විශ්වවිද්‍යාලයට අමතරව UGC එකට සම්බන්ධ නොවන රාජ්‍ය විශ්වවිද්‍යාලත් තියෙනවා. උදාහරණයක් විදිහට NSBM KDU ඇතුළුව අපි 65% උසස් අධ්‍යාපන උපාධි දේ සපයන ආයතන වලට සපයන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින්. 65% ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල වලට ආයුධම් කරන ප්‍රමාණය 65%. සාමාන්‍යයෙන් අපි පාස් වෙන ප්‍රමාණය 50% කියලා ගත්තොත් ඒකෙන් 70% ආයුධම් කරොත් ඒකෙන් 65%ම රජයේ විශ්වවිද්‍යාල වලින් තමයි අධ්‍යාපනය ලබන්නේ. ඒ ප්‍රමාණය තමයි සාමාන්‍ය සංඛ්‍යාත්මක දත්ත තියෙන්නේ. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම අපි දැනට තියෙන 28ක් තියෙන රාජ්‍ය නොන විශ්වවිද්‍යාල non state universities ඊට පස්සේ affiliated universities කියලා කොටසකුත් තියෙනවා. දැන් අපේ සංඛ්‍යාත්මක දත්ත හරියටම නෑ 130ක් විතර තියෙන්නේ. නමුත් දැන් ලංකාව ගත්තොත් එහෙම එකක් තමයි affiliated universities වල ඒ අපි කියන්නේ අනුබද්ධ විශ්වවිද්‍යාලවල මුල් ශාඛාව තියෙන පිටරටවල ගොඩක් විට ලොකු විශ්වවිද්‍යාල නමගිය විශ්වවිද්‍යාලවල. එතකොට අපි cash outflow එකක් ගැන කල්පනා කළොත් එහෙම currency outflow එකක් ඇත්තරම ගත්තොත් එහෙම අනුබද්ධ විශ්වවිද්‍යාලවලින් වැඩි ප්‍රමාණයක් මුදල යන්නේ පිටරටට අනුබද්ධ විශ්වවිද්‍යාලවල. එතකොට අපිට ඒක rationalize කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
ගරු මන්දිර
යනවා. ඉතින් මෙහෙම ප්‍රචලිත කරා නම් ඔය ප්‍රශ්න යන්නේ නැත. ඒකයි මම කියන්න හදන්නේ. ඔබතුමා මේ රජයේම කියන්න ඕනේ ළමයෙක්ට 173,000 සමත් වුණා නම් ඒ මානව අයිතිවාසිකම් තියෙනවා 173,000 විශ්වවිද්‍යාලයට යන්න. ඉතින් ඇයි ඒක ලැබලා දෙන්නේ? මේක රජයේ ගවන්න එපා, පුද්ගලික අංශෙත් බොහොම හොඳට කරගෙන යනවා. අන්න ඒක තමයි මම මේ කියන්නේ.
ගරු තව එකක් මන්ත්‍රීතුමනි, එක කාරණාවක් තියෙනවා. අපි විශ්වවිද්‍යාල පමණක් නෙමෙයි බලන්නේ මේ සම්බන්ධයෙන්. මම කතා කරේ විශ්වවිද්‍යාල ගැන විතරයි. ඊට අමතරව අපි කියපු වෘත්ති අධ්‍යාපන ආයතන වලට ලොකු පිරිසක් එනවා. සාමාන්‍යයෙන් 26,000ක් විතර උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨ ආයතනට ඉන්න මේ අවස්ථාවේ ඉගෙන ගන්නවා 7,500ක් විතර යනවා. අපි කියන්නේ දැන් මූලික කරගන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විතරක් නෙමෙයි, මේ මොහොතේ ගෝලීය මේ ප්‍රවණතාවන් එක්ක අපි වෘත්ති අධ්‍යාපනත් එකතු කර ගන්නවානේ. එතකොට වෘත්ති අධ්‍යාපන සම්බන්ධත් අපේ තියෙන ලොකු ප්‍රමාණයක් වැය කරපු සහ අපි මේ අධ්‍යාපනය වෙන අලයින් කරපු. එතකොට අපි කියන්නේ ඒක හරි, ඔබතුමාගේ තර්කය හරි. නමුත් මෙතන තියෙන ගැටලුව තියෙන අවස්ථා අහිවීමක් ඔබතුමා හිතනවා නම් අවස්ථා අහිවීමට ඒ ප්‍රමාණාත්මකව අවමයි කියලා. ඒ කියන්නේ ශිෂ්‍යයාට ප්‍රයිවට් යුනිවර්සිටි එකක් තෝරගන්නේ රජයේ යුනිවර්සිටි එකක් තෝරගන්න නැත්නම් වෘත්ති අධ්‍යාපනය තෝරගන්න කියන එකට අවස්ථා අහිමිවීමක් පෙනෙන මතු පිටට පෙනුනට ඇත්තටම අවස්ථා අහිමිවීමක් නැහැ කියලා අපි කියන්නේ. ඊළඟ කාරණාව තමයි ඒ කාරණාව. ඊළඟ කාරණාව තමයි සාමාන්‍යයෙන් යන මතයක් හැරිමින් පවතිනවා. දැන් පිටරට විශ්වවිද්‍යාලවලට යන්නේ උපාධි අවශ්‍යතාවයින්ද පමණක් කියලා.
ඉබේම යනවා ඉතින්. අන්න ඒක තියෙන ප්‍රශ්නේ.
ඒ නිසා ඒක කියන්නේ ගොඩක් හේතු මත යනනේ. ඉතින් අපි කියන්නේ දැන් අපි මේක এডুকেෂන් හබ් එකක් කළාත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටනේ ළමයි එන්නේ පිටරටින්. එතකොට ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාල ස්ට්‍රෙන්ත් කරන එක ඇරෙන්න ප්‍රයිවට් යුනිවර්සිටීස් වල කාර්යභාරයක් තියෙනවා, පිළිගන්න රෝල් එකක් තියෙනවා. සමහර විශේෂ ධාරා ප්‍රතිගතික විශ්වවිද්‍යාල විතරයි තියෙන්නේ. ඒක හරි. නමුත් පොදුවේ ගත්තොත් ඔබතුමා නගන තර්කයට අනුව මම කියන්නේ අවස්ථා හිමි, අපි අවස්ථා ගුණාත්මක වැඩි කළ යුතුයි කියන අදහස මත තමයි අය මේ ඉදිරිපත් වෙන්නේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිතුර කෙටි කරන්න.
ඊවගේ ප්‍රශ්න ඇති නොවන විදිහකට ඔබතුමා මේක ප්‍රතිරිත කරන්න බය නැතුව. ඒක තමයි කරන්න අවශ්‍යයි. දෙවනි අතුරු ප්‍රශ්නේ මේ හෙට දින රජකන තරුණ තරුණියන් මේ සිටිනවා. ඔබේ උත්තරය තුළ පෙනෙනවා 2019-2023 තමයි දුන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිරිස. නමුත් මම දන්නවා 2015 මම මුදල් ඇමති වශයෙන්නකොට 421,000 පළිනි ශ්‍රේණියේ ඉදිරිපත් වුණා ළමයි එකතු වීම. මේ 421,000 අද 279,000කට අඩු වෙලා තිබෙනවා. ඒක භයානක ස්වරූපයක්. ඒ විතරක් නෙමෙයි, අපේ පාසල් 10,315ක් තියෙනවා, ගුරුවරයෝ 218,000ක් තිබෙනවා, හිගයකුත් ඇති කියලා කියනවා. මේ තුලින් අපට පුරෝකථනය කරන්න ඉදිරියට ඔබතුමා මේ භයානක අඩුවීම ගැන මොනවද කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ? මොකෝ 421,000 2015 තිබෙනවා නම් ඒක 279,000 දැන් අඩු වෙලා තිබෙනවා නම් ඒක භයානක ස්වරූපයක් නොවේද?
ගරුණීය ජනතුමනි,
කතානායකතුමනි, මේ ගරු මන්ත්‍රීතුමනි, ඔව් ගැටලුවක් තියෙනවා ඇතුළේම සම්බන්ධයෙන් අඩුවීමක් තියෙනවා. අපි මේ ගැන සාකච්ඡා කීපයක් කරලා තියෙනවා. එකක් තමයි ඩිමෝග්‍රැෆික් චේන්ජස්, ඒ කියන්නේ ජනගහන එකක් තමයි බර්ත් රේට් එක අඩුවීමක් තියෙනවා පැහැදිලිව. බර්ත් රේට් එක අඩුවීමත් එක්ක පාසලට ඇතුළේම ප්‍රමාණය අඩුවීමක් වෙන්න පුළුවන්. ඊළඟට ඉතිරි සාධක, සමාජ සාධක සම්බන්ධයෙන් අපි සෑහෙන වගකීමක් කරනවා. විශේෂයෙන් පාසලට ළමයි ආකර්ෂණීය කරගන්න ඔය කාරණාව තමයි තියෙන්නේ. බර්ත් විශේෂයෙන් අපි අධ්‍යයනය කරමින් පවතින මොකද හේතුන් කියලා මේ සම්බන්ධයෙන් බර්ත් රේට් එක අඩුවීම, ලොකු බර්ත් රේට් එක අඩුවීමක් තියෙනවා, ඒ කියන්නේ උපත් ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. ඒ සමන් අර කාරණා සම්බන්ධිනුත් අවධානය යොමු වෙන තමයි පවතින්නේ. නමුත් පාසල ආකර්ෂණය කර ගැනීම විශේෂයෙන් අවශ්‍යයි. මොකද එහෙම නැතුව අපිට ළමයා බලෙන් පාසලට ගෙන්න ගන්න විදිහක් නැහැ.
දෙවෙනි වටය ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
සාවරණියෝග 37 යටතේ ගරු කතානායකතුමනි, අපි ඉදිරිපත් කරන යම් ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ නොගැලපෙනව නම් හොඳ නැත්නම් කතානායකතුමා ඒක මේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ නැහැ. අපර තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රශ්න ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් තියෙන. ඒ විදිහට අපි ප්‍රශ්න ඉදිරිපත් කළා කියන කරු කතානායක.
ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ
37.
37 මොකද්ද?
37 ඔබතුමා අපේ ප්‍රශ්න අයින් කරනවා නම් ඒකට බලය තියෙන ඔබතුමාට. ඒකේ දීලා තියෙන එහෙම කියවන්න පුළුවන් නයි කිය 37 තියෙන ඒක. දැන් මම ප්‍රශ්න දීලා තියෙන එකේ ඉඳන් සාමාන්‍යයෙන් ගත්තොත් එකේ ඉඳන් ප්‍රශ්න 100ක් විතර දීලා තියෙනවා. වැගරු කතානායකතුමා මගේ 1 2 3 4 5 10 ඇහෙන්නේ නැහැ ප්‍රශ්න. නමුත් 10න් පස්සේ 12 13 14 ඇහෙනවා. මම මේ පොඩි කාලයක් ගත්තේ සමහර වෙලාවට ප්‍රශ්න ඉදිරිපත් කරලා පිළිතුරු අවශ්‍යයි.
ගරු මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන්
නෑ ඉන්න මම ප්‍රශ්න ඉවර කරනකන් ඉන්නකෝ. ඒක උදේ ප්‍රශ්න මැදින් ඔබතුමා ඉවර කරන්න.
දැන් ඔබතුමාගේ
එතකොට කතානායකතුමා දැන් 1 ඉඳන් 10ට ඇවිල්ලා නැතුව 12 13 වෙනකොට අපි කල්පනා කරා දැන් මාස 3 4ක් යනකොට සමහර ප්‍රශ්න උත්තරේ එයි කියලා. එහෙමත් නෑ. නමුත් ඔබතුමා මේ වයින් කරා කියලා ඒවලත් නෑ. එකේ ඉඳන් 10ට ගත්තොත් පෞගේ අවුරුදු තුල මහා පරිමාණ වංචා ගැන තමයි මම අහලා තියෙනවා. සුදු ලුණු වංචාව, බැඳුම් කොර වංචාව. ඒකෝර අපිට සැකයක් තියෙනවා. මොකද ගිය සැරේ ගිය ආණ්ඩුව ආණ්ඩුවට අහිතකර දේවල් අපෙන් දැම්මේ නැහැ. ඒක බලපෑම් කළම දැම්මේ නැහැ. ඒකෝර මේ ආණ්ඩුව එහෙම වෙන්න බෑ. මොකද විශාල වංචා දූෂණ පිළිබඳව කතා කරපු ආණ්ඩුව. හැබැයි එකේ ඉඳන් 10ට තියෙන මහා බැංකුව බැඳුම් කොර වංචාව ඇතුළේ සුදු ලුණු වංචාව ඇතුළේ වංචා ටික විතරක් මගේ ප්‍රශ්න ගැනන්නේ නෑ ගරු කතානායකතුමනි. ඒතොර මේ වංචා දූෂණ පිළිබඳව අල්ලන්නව මේ වංචා දූෂණ පිළිබඳව අපි අහනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඒවා නිසි වෙලාවට නිසි කාලට එන්නේ නෑ කියන කාරණේ ඔබට අපිට පවසන්න ඕනේ. ඒක ඔබතුමා ඒක අයින් කරලා තියනවද? එහෙම නැද්ද? නමුත් 12 ඉඳන් 13ට එනවා. දැන් මාස 6ක් විතර ගත වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. අනේ දැන් බලන්න පුළුවන් මං කාරණේ කිව්වට පස්සේ ඔබතුමාට බලලා කියන්න පුළුවන්. බාගෙට කියනකොට ඔබතුමා බලන්න යන්න එපා. ඒතොර වෙන දෙයක් බලයි. බොහොම ස්තුතියි.
ඉල්ලපු ටික නැහැ කියලා කියපු කාරණේ ඉඳන් මම අනිවාර්යෙන් ගෙන හොයලා බලනවා. මට ඔබතුමා ප්‍රශ්නේ පටන් ගන්නකොට මට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමා,
ඔබතුමාගේ පහසුව සඳහා මම මතක් කරන්න කැමතියි, ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බිස්නස් කමිටියේදී මේ ප්‍රශ්න ලැබෙන පිළිවෙල පිළිබඳ අපි ප්‍රශ්න කරා. එතකොට ඒ නිර්ධාරින් කිව්වේ ලැබෙන පිළිවෙලට තමයි න්‍යාය පත්‍රයට එන්නේ කියලා. දැන් මන්ත්‍රීතුමා කියන එක ඊට වඩා වෙනස්.
දෙවෙනි වටේ ගරු ගායන්ත කරුණාලතුංග මන්ත්‍රීතුමා
උත්තර දුන්නේ.
ගරු ගායන්ත කරුණාලතුංග මන්ත්‍රීතුමා, ගරු නීතිඥ රවුෆ් හකීම්තුමා මන්ත්‍රීතුමාගේ ජනමාධ්‍යතුමා අසන ප්‍රශ්නේ
තමයි උනේ. ගරු කතානායකතුමනි, නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය මන්ත්‍රීතුමාගෙන් මේ ප්‍රශ්නේ අහනවා.
කතානායකතුමනි පිළිතුරු සභාගත කරනවා.